ගරු අනුරාධ ජයරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි ඔබතුමීට ස්තුතිවන්ත වෙනවා අද දිනේදී අවස්ථාව ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය මම හිතන්නේ එකක් සුවිශේෂී අමාත්‍යාංශයක්. ඒ වගේම කාරණා ගණනාවක් මේ වැයශීර්ෂය අතරට වැටෙනවා. ඒ නිසා මේ වැයශීර්ෂය මම විශ්වාස කරන අමාත්‍යාංශයක් හැටියට රටේ සමස්ත කාරණාව වෙනස් කරන්න පුළුවන් අමාත්‍යාංශයක්, සමස්ත කාරණාව වෙනස් කළ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් අමාත්‍යාංශයක වැයශීර්ෂය. එනිසා මේකෙදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතු පළවෙනි කාරණාව තමයි ගරු සභාපතිතුමනි, අපි අවුරුද්දක් වෙන කාලය ඇතුළතදී අපි ගරු ඇමතුමා මුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහ වාරිමාර්ග ක්ෂේත්‍ර සංවර්ධන මේ සියලු කාරණා වෙනුවෙන් ඔබතුමාට පුළුවන් නම් අපි ගිය අයවැයේදීත් කිව්වා නැෂනල් ප්ලෑන් එකක් පුළුවන් නම් ඇමතුමා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ගේන්න. මොකද ඔබතුමාලගේ 159ක් ඉන්න වෙලාවේදී අපි කරන සමස්ත වාරිපද්ධතිය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඔබතුමා හිතන ඔබතුමාලගේ නිලධාරීන් විද්වතුන් තීන්දුව කරපු යම් ප්‍රතිපත්තියක් නැෂනල් ප්ලෑන් එකක් හැටියට මේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා අපි ඉදිරියට ක්‍රියාත්මක කරමු කියන යෝජනාව මේ වෙලාවේදී මම ඔබතුමාට කරනවා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි ගරු ඇමතුමනි, 2015දී මමත් මහවැලි කාර්ය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට හිටියා. 2015 කරපු මොරගහකන්ද උතුරුමැද පළාත්තල වයඹ පළාත්තල ඒ ටික 15 අපි කරා, 19දීත් අපි කරා, ඊට පස්සේ 22දීත් කරා. අපේ ගරු ඇමතුමා දැන් 24ත් කරනවා. එතකොට ඔබතුමාලත් තව අවුරුදු 4ක් කරනවා. හැබැයි මේ තෝරාගත්ත ව්‍යාපෘති එදා මහවැලි ව්‍යාපාරයේ හැටියට ගෙනාපු ව්‍යාපෘති ටික ඊට පස්සේ කඩිනම් මහවැලි ව්‍යාපාරයේ හැටියට යම් ව්‍යාපෘති ප්‍රමාණයක් කරලා අවසන් වුණා. හැබැයි එතනින් එහාට මේ තියෙන සමස්ත දැන් අද කරන උතුරුමැද පළාතරේ වතුර ටික කුරුල් වැව දක්වා අරගෙන ගියාට පස්සේ එතනින් ඉරණ මඩු දක්වා අරගෙන යනවා නම් ඒකට වෙනම ශක්්‍යතා අධ්‍යයනයක් ඕනේ. මේ කියන කාරණා ටික අර කියන සමස්ත ප්ලෑන් එක ඉවරුණාට පස්සේ මොකක්ද කරන්න කියන එක පිළිබඳව ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක මම ඔබතුමාට යෝජනා කරනවා. මොකද සමහර අමාත්‍යවරු ඉන්නකොට අපි දැක්කා ලංකාවේ මිරිස් වලින් ස්වයං පෝෂිත කරනවා කියලා වෙනම වැඩපිළිවෙලක් ගියා. තව අමාත්‍යවරු ඉන්නකොට තව වෙන භෝග තෝරගෙන ඒ භෝග වලින් ස්වයං පෝෂිත කරනවා කියලා වැඩපිළිවෙලක් ගියා. හැබැයි අදාළ අමාත්‍යතුමා හිටපු අවුරුදු 2 3 4 ඇතුළත ඒ ටික ගියා. හැබැයි අමාත්‍යතුමා වෙනස් වෙනකොට අර භෝගයක් නැහැ, කරපු නිලධාරී ටිකක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා අමාත්‍යතුමා ඔබතුමාට තව කාලයක් තියෙනවා මේකේ වගකීම් අරගෙන ගෙනියන්න. ඒ නිසා මම දන්න තරමින් ඔබතුමාගෙත් මම මේ කියවපු එක මේකක තිබුණා භෝග 13ක්. මම නිවැරදි නම් අමතුවා භෝග 13ක් සමස්ත හැටියට වගා කරලා ආනයනය කරන එක සම්පූර්ණයෙන් අවසන් කරලා දේශීය වශයෙන් සම්පූර්ණයෙන් සම්පෝෂිත කරන්න ඔබතුමාගේ වැඩපිළිවෙලක් තියෙනවා කියලා. හැබැයි අමතුමා මේක ඔබතුමාගේ ඔළුවේ තිබුණාට විතරක් ප්‍රමාණවත් නැහැ. මේ වෙලාවෙ ඉන්න නිලධාරීගේ ඔළුවේ දිවල තිබුණාට ප්‍රමාණයක් නැහැ. මේක නැෂනල් ප්ලෑන් එකක් හැටියට ස්ථාපිත කරමු කියන අදහසයි මම ඔබතුමාට කියන්නේ. එහෙම නැත්නම් අලුත් අලුත් කාරණා හැම අවුරුද්දෙම හැම අවුරුදු 3කට සැරයක් 4කට 5කට සැරයක් මේකේ කතා කරනවා. අදාළ අමාත්‍යවරයා අදාළ නිලධාරීන් ඒකට මහන්සි වෙන පිටස ඉවත් වෙනකොට එතනින් එහාට මේ වැඩේ ආයෙ කෙරෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි කාරණාව හැටියට මම ඔබතුමාට මේ කාරණාව යෝජනා කරනවා. දෙවෙනි කාරණාව කරු ඇමතුමනි, දැන් මේ සමහරක් වෙලාවට අපේ ගත්තාම මේ සමස්ත වැඩපිළිවෙලක් යෝජනාවක් තිබිය යුතු කියන එකට එක තමයි එක කාරණාවක් තමයි 1950දී මේ රටේ නිෂ්පාදනය තිබුණේ මෙට්‍රික් ටොන් බී වලින් ගත්තොත් 185,000යි. ආනයනය කරලා තියෙනවා 482,000. 2024 අවුරුද්ද වෙනකොට ඇමතුමනි මෙට්‍රික් ටොන් 46,98,000ක් අපි මේ රට තුළ නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙට්‍රික් ටොන් 131,000ක් සංඛ්‍යා ලේඛන ටික අනුව අපි නැවත ආනයනය කරලා තියෙනවා. හැබැයි එහෙම ගත්තාම ඇමතුමනි 1950 මෙට්‍රික් ටොන් 185,000ක් හැදුවා නම් ඒක 46,98,000කට වැඩි කරා. ආනයනය කරපු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 482,000 තිබුණා නම් ඒක 132,000 දක්වා අඩු කරා. එහෙමනම් 75ක සාපේක්ෂවට නරකම නෑ නේද අමතුමා? ඒ කියන්නේ යම් තත්වයක හොඳ සාධනීය තැනකට අවිල්ලා තියෙනවා. හැබැයි ඔබතුමාගේ කාරණාවේදී එතනින් එහෙටත් සාධනීය තැනකට යන්න ඕන නම් අමතුමා ඒකට හරියන ප්ලෑන් එකක් අපි පහුගිය මාස 12 ඇතුළතදී අමතුමා වෙනම මේ පාර්ලිමේන්තුවට අරගෙන එනවා අපි දැක්කේ නෑ. මං හිතන්නේ අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක් තියන්න පුළුවන්. ඒ පිළිබඳ තර්කයක් නැහැ. හැබැයි ඊට එහා ගියපු සාධනීය වැඩපිළිවෙළක් හැටියට මේක ගියොත් තමයි ඒ වැඩේ වේගවත් කරලා ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි අපි එක කාරණාවක් මේ ගරු සභාවේ අවධානයට යොමු කරනවා ගරු සභාපතිතුමනි. ශ්‍රී ලංකා ජාතික පසු අස්වැන්නු කළමනාකරණ ආයතනයේ 2021 වාර්ෂික වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා එළවලු පළතුරු භෝගවල මේ වෙන සමස්ත හානිය 10%ක් අපිට අවම කරගන්න පුළුවන් නම් රුපියල් මිලියන 5800ක් අපිට ඉතුරු කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ බිලියන 58ක් අපිට ඉතුරු කරන්න පුළුවන් එළවලු පළතුරු වල අපේ මේ පසු අස් වෙනු හානිය අපිට අවම කරගන්න පුළුවන් නම් එතකොට මේක හෙක්ටර් ගොබ්බෑකඩුව පරිශ්‍රය ආයතනයේ තියෙන වාර්තාවක අනුව සඳහන් වෙනවා පළතුරු වල හානිය 20.40 අතර එළවලු වල 20.46 අතර හැබැයි මේ කාරණාවට අපි මොකද්ද ගත්ත වැඩපිළිවෙල කියන එක පිළිබඳව අපි පැහැදිලිව බැලිය යුතුයි මොකද මම පෞද්ගලිකව මේ පාර්ලිමේන්තුවේ කතා කරලා අපි තියනවා මේ සතුන්ගෙන් වෙන වගාවට වෙන හානි පිළිබඳව. එමත්තුමා ඔබතුමාට එක කාරණාවක ගෞරව කරනවා ඔබතුමා කළ යුතු දේ හරියටම කිව්වා. හැබැයි ඒ වැඩේ ඔබතුමාටත් කරන්න බැරි යම් හේතුවකුත් ඇති. හැබැයි අපි කිව්වා අපි විපක්ෂය හැටියටත් ඔය මොන NGO කාරයෝ මොන කවුරු මොන කතන්දර කිව්වත් එමත්තුමා මේක බය නැතුව මේ වැඩේ කරන්න කියලා. අද ගහක පොල් ගෙඩියක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේකට යම් කලමනාකරණ වැඩපිළිවෙලක් හැදුවේ නැත්නම් මේක සම්පූර්ණයෙන්ම මේක විනාශ වීම කාටවත් නතර කරගන්නත් බැහැ. මොකද ට්‍රාන්ස්පෝර්ට් පසු අස්වැන්න වල තියෙන හානිය 10% නම් ඒක බිලියන 58 නම් අද මේ වගා සතුන්ගෙන් වෙන හානිය කොච්චරද කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. දැන් ඒකට එක පැත්තකින් හැදුවා එමත්තුමා දඹුල්ල කෝල් ස්ටෝරේජ් එක. මම දැක්කා අයවැයේදී මේ වෙලාවේදී දාලා තිබුණා බිලියන 250ක්. හැබැයි මිලියන 500ක් වෙන් කරලා හදපු කෝල් ස්ටෝරේජ් එක අදටත් ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. පෞගිය දිනේදී මෝදී අගමැතිතුමා ආපු වෙලාවේදී විවෘත කරා. හැබැයි විවෘත කරා පමණයි එතනින් එහාට මේක පවත්වාගෙන යන්න බැරි වුණා. ඒක ෆන්ක්ෂන් කරන්න බැරි වුණා. දැන් ආයෙ පාරක් මිලියන 250ක් වෙන් කරලා තියෙනවා මේ කෝල් ස්ටෝරේජ් එක හදන්න. හැබැයි මේ කෝල් ස්ටෝරේජ් එක හරියට ෆන්ක්ෂන් කරගන්න පුළුවන් වුණොත් එතන තමයි මේ බිලියන 28ක් වෙච්ච මේ පසු අස්වැන්න හානියේ යම් ප්‍රමාණයක් හරි අවම කරගන්න පුළුවන්කම තියෙන සභාපතිතුමනි. මේක හරියාකාරව ෆන්ක්ෂන් කරගත්තොත් දුවන වැඩපිළිවෙලක් අපි හදාගත්තොත්. ඉතින් ඒ නිසා මේකට අපේ හර්ෂ මැතිතුමා මේක කරන කාලවකවානුවේදී විශාල වශයෙන් එතුමා මැදිහත් වුණා. අපි මේ කටයුත්ත හැකි ඉක්මනින් කඩිනම්ව සක්‍රිය කළ යුතුයි කියන කාරණාව අපි මතක් කරනවා. ඒ වගේම තමයි ඇත්තතුමනි නියෝජ්‍ය මැතිතුමත් ඉන්න වෙලාවේදී මම දන්නා රිලව් පිළිබඳව වනසත්ව පිළිබඳව ඔබතුමා ළඟ කරපු සංගණනය මොකද්ද ප්‍රගතිය? ඒකට මොකක් හරි පිළිතුරක් ගන්න පුළුවන් වුණාද? ඒ සංගණනය කරපු එකේ ප්‍රයෝජනයක් තිබුණාද කියන එක පිළිබඳව මම නම් දන්නේ නැහැ නියෝජ්‍ය ඇමතුමනි. මොකද අවසානයේ අපි දකින දේ ගමට ගියහම මිනිස්සු කියන දේ වගාවට වෙලා තියෙන හානි වල සංඛ්‍යාලයකට දැක්කහම අපි දකින දේ තමයි අවසානයේ අල්ලපු රිලවෙකුත් නැ දාපු දූපතකුත් නැ ගොවියට වෙච්ච සෙතකුත් නැ. ඉතින් ඒ නිසා මේක එක තැනකදී මන්දක ජගත් මනුවරණ ඔබතුමාලගේ മന്ത്രിතුමා කියනවා මේක ආණ්ඩු වෙනස් කරන තරම් සාධකයක් ඇත්ත. අපිට සමහර වෙලාවට අපි ගෙදර යන්න වෙච්ච හේතුත් උනා මේවා. අර පැත්තෙන් වගාව කරනවා කිව්වට ගොවියට කිව්වට මේ කතන්දර එකක්වත් කිව්වට අවසානයේ වගාව ගොවිය සියලු දෙනා අසරණ වුණා. හැබැයි අපි අද මේ පාර්ලිමේන්තුවේ මම මේ කියන්නේ ආණ්ඩු පක්ෂ විපක්ෂ කතන්දර වලට නෙවෙයි යමතුවා මේක විවෘතව මොනවා හරි විසඳුමකට එන්න ඕනේ. අපි කණ්ඩායමක් හැටියට කතා කරලා මේකේ පව් පින් අරවා මේවා සියල්ලම බලලා ගියොත් එහෙම එක්කෝ මිනිහට කන්න නැතුව හාමතේ මැරෙන්න වෙනවා. ඒ නිසා මේ සියල්ල පැත්තක තියලා ප්‍රායෝගික නිවැරදි වැඩපිළිවෙලකට එන්න වෙනවා. කවුරු කැමති වුණත් නැත. ඒ නිසාම තුමා මේ පිළිබඳව හරි අවධානය යොමු කරලා වැඩපිළිවෙලක් අපි සූදානම් කළ යුතුයි කියන එක විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ වගේම තමයි ඊළඟ කාරණාව මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර උතුරු මැද ඇල සහ වයඹ පළාත් ඇල මන් දන්නවා දේශගුණික විපර්යාස අපේ ADB එකේ හම්බෙන ෆන්ඩ්ස් වලින් මේ උතුරු මැද පළාත් ඇලේ කිලෝමීටර් 96 ඇල පද්ධතියේ වැඩ කටයුතු මයිතර ටනල් එකේ කිලෝමීටර් 24ක් විතර මේ වෙනකොට අවසන් කරලා තියෙනවා කිලෝමීටර් 27ෙන්. ඒ වගේම වයඹ පළාත් ඇලේ තිබුණා කිලෝමීටර් 94ක්. ඒ 94 වැඩ කටයුතුත් ADB එකේ ලෝන් එක හම්බෙනකොට වැඩ කටයුතු වියයි. හැබැයි අමතුමා මේකේ අවධානය යොමු කරන එක කාරණාවක් ඒ තමයි ADB එකේ මුදල් ටික හැකි ඉක්මනින් ගිවිසුම් ගත වෙලා මොකද දැන්ට ගිවිසුම් වලට යමේ හැකියාව තියෙනවා මේ ව්‍යාපෘති වලට පුළුවන් තරම් මේ මුදල් ටික දෙන්න. මොකද අපි දන්නවා සමහර යෝජනා මේ රටේ කරලා තියෙනවා සභාපතිතුමනි කරනවා කරලා අවුරුදු ගණනාවක් යනවා. දැන් අදටත් අපි කරපු සමහර ඒවා අපි අතේ වෙච්ච වැරදිත් ඇති කරපු ව්‍යාපෘති තියෙනවා ගණනාවක් අදටත් මේ රටේ ආර්ථිකයට මුදල් එකතු වෙන්නේ. හැබැයි මේ උතුරු මැද පළාත් ඇල හැදුවොත් වයඹ පළාත් ඇල හැදුවොත් කුඩා වැව් විතරක් 1600කට වතුර ටික හම්බෙනවා. කුඩා වැව් 1600කට වතුර හම්බෙනවා කියන තව අක්කර හෙක්ටයාර බර ගාන මේ රටේ මිනිස්සුන්ට වගා කරන්න පුළුවන්. ඔබතුමාලා හෙට වතුර ටික දුන්නොත් අනිද්දා ඉඳලා මේ රටේ ආර්ථිකයට මුදල් ටික එකතු වෙනවා. හැබැයි මේ ඇල හදන එක අපි 2015 ත් කතා කරලා තියෙනවා. මම කියන්නේ ඔබතුමා මගේ වයසත් එක්ක අපි හිටපු දේශපාලන කාලෙත් එක 15 ත් කතා කරා යම් යම් ක්‍රියාමාර්ග ගත්තා වැඩ ටික පටන් ගත්තා ගියා. හැබැයි අදත් ඔබතුමාලත් යනවා. ඒ නිසා මේකට පුළුවන් නම් දෙන්න පුළුවන් කරන්න පුළුවන් උපරිම හයිය ශක්තිය එකතු කරලා මේක සක්‍රිය කරලා මේක මේ රටේ මිනිස්සුන්ට ඔබතුමාලගේ කාලය තුළ ප්‍රයෝජනයට ගන්න පුළුවන් තැනට මේක හදන්න කියන ගෞරවණීය ඉල්ලීම අපි ඔබතුමාලගෙන් කරනවා. ඒ වගේම තමයි නියෝජ්‍යමත්තුමා මේක හැදුවට මදි මේකේ කුඩා වැව් විතර පෝෂණය වෙනවා 1200කට වැඩිය. අපි පහුගිය කාලවලදී වැව් 1700කට වගේ ප්‍රමාණයක් ලංකාව පුරා තියෙන වැව් ටික හදන වැඩපිළිවෙලක් කරා. ඒ වැව් ටික හැදුවා 1700ක්. 5000ක් වැව් තෝරාගෙන. හැබැයි අද මේ තියෙන වැව් 1200 දැන් ඉඳලා හදන වැඩපිළිවෙලක් ඔබතුමාලගේ තිබුණේ නැත්නම්
වයඹ පළාත්වල උතුරු මැද පළාත්වල හැදුවට වැඩක් වෙන්නේ නැහැ. කුඩා වැව් වලට වතුර ගිහිල්ලා ගොයියට ඒ අවශ්‍ය කරන වතුර ටික ගේන්න වැඩ පිළිවෙල හැදෙන්නේ නැහැ. ඒ නිසා උතුරු මැද පළාත්වල හැදෙන්න ඕනේ, වයඹ පළාත්වල හැදෙන්න ඕනේ, මහා කිරුළ මහා කිතුළු වගේ විශාල ව්‍යාපෘති ටික කෙරෙන්න ඕනේ. හැබැයි ඒ ව්‍යාපෘති ටික කරනකොට අනික් පැත්තෙන් මේකට අවශ්‍ය කරන කුඩා වැව් ටිකත් ඒකට සමගාමීව සංවර්ධනය වෙන වැඩ පිළිවෙලක් ඔබතුමාලා හදන්න කියන ඉල්ලීම කරනවා. මොකද ඒ ඉල්ලීම මේ අයවැය තුල අපි දැක්කේ නැහැ ඔබතුමා. ඒ ඉල්ලීම අපි දැක්කේ නැහැ. ඒකට අවශ්‍ය බෙන් වෙච්ච මුදල් ප්‍රමාණය දැක්කේ. මොකද ගොවිජන සේවයකට යම් මුදල් ප්‍රමාණයක් ලැබුණාට අඩු මාන තියෙන වැව් නඩත්තු කරගන්නත්ද? වාරි මාර්ග දෙපාර්තමේන්තුව යන්තම් මුදල් ටිකක් තියෙනවා. ඒගොල්ලෝ කොහොම හරි මැනේජ් කරගෙන යනවා. හැබැයි ගොවිජන සේවයකට වෙනම අමාත්‍යාංශ මට්ටමින් මුදලක් වෙන් කරලා වැඩ පිළිවෙලක් හැදුවේ නැත්නම් මේ කුඩා වැව් ටික හැදෙන්නේ නැහැ. මොකද මේ කුඩා වැව් ටික හැදලා මේ වතුර ටික රඳුනේ නැත්නම් හුරුළු වැවට වතුර යන්නේත් නැහැ. මෙරට කිසිම දවසක ඉරණ මඩු වලට වතුර ගෙනියන්න හම්බෙන්නේත් නැහැ. ඔය කියන කඳුකරේ තියෙන වතුර ටික උතුරට ගෙනියන වැඩ පිළිවෙල කවදාකවත් සාර්ථක කරන්න හම්බෙන්නේත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳව ජාතික වැඩ පිළිවෙලක් හැටියට මේක අවුරුද්දක එහෙම නැත්නම් ආණ්ඩුවක කාගරියක් කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ මේ ජාතික වැඩ පිළිවෙලක් හැටියට මේ සම්පූර්ණ වැඩ පිළිවෙල ගන්න කියන ඉල්ලීම අපි මේ වෙලාවේදී කරනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි මම අවධානයට යොමු කරන්න කැමති අපි මොනවා කවුරු මොන කතන්දර කිව්වත් 2025 වෙච්ච වැඩ ටික තෙක්ක තමයි 26 කොච්චර හොඳද කියලා අපිට සලසුම් කරන්න වෙන්නේ. ඒ නිසා 25 දී කවුරුත් පිළිබඳ චෝදනාවක් නිලධාරියෙක් පිළිබඳ කවුරුත් පිළිබඳ චෝදනාවක් නැහැ. හැබැයි මේ කියන කාරණාව අපි ගත යුතුව තියෙනවා. පළවෙනි කාරණාව තමයි තරුණ ව්‍යවසායකයන්ට වෙන් වෙච්ච මිදල තියෙනවා මිලියන 500යි. මම මේ කියන්නේ 2025 අයවැය ප්‍රගති වාර්තා පිටුව 30. හැබැයි මේකේ ප්‍රගතිය 100%. තරුණ ව්‍යවසායකයෝ තරුණ කෘෂිකර්ම ව්‍යවසායකයෝ මේගොල්ලෝ හදන්න තිබ්බ මිලියන 500ක මුදල. හැබැයි සභාපතිතුමනි ප්‍රගතිය 100%. ඊට පස්සේ අපනයන කෘෂිකර්ම භෝග ප්‍රවර්ධනයට රුපියල් මිලියන 100යි ප්‍රගතිය රුපියල් මිලියන 0.4යි. එතකොට ඒ කියන්නේ ප්‍රගතිය 100.04යි. පොල් වගාවට වෙන් කරා රුපියල් මිලියන 600ක් වැය කළ මුදල රුපියල් මිලියන 299යි. ඒක ටිකක් හොඳයි. මිලිය 150ක ප්‍රගතියක් තියෙනවා. ඒ වගේම තමයි ව්‍යවසායකයන්ට රුපියල් මිලියන 500 වෙන් කළා 100.0ක් ප්‍රගතිය වෙනකොට SMEs ලට මේ පාර ණය යෝජනා ක්‍රමය වෙන් කළා තියෙනවා රුපියල් බිලියන 80ක්. එතකොට සභාපතිතුමනි සාධාරණ තර්කයක් තියෙනවා මිලියන 500 වියදම් කරගන්න බැරි වෙච්ච කණ්ඩායම බිලියන 80,000ක් කොහොමද වෙන් කරන්නේ? කොහොමද ක්‍රියාත්මක කරන්නේ? එනිසා මේකට කොලේට ලේඛනයට විතරක් සීමා වුණොත් එහෙම නැවත වතාවක් 25 අපි 26 අවුරුද්දේ දෙසැම්බර් මාසෙදී මේ අයවැය කතා කරනකොට මේ එකම සංඛ්‍යා ලේඛන ටිකට තමයි අපි හැමෝටම යන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මම විශේෂ අවධානය යොමු කරනවා මේකනම් අමාත්‍යාංශ මට්ටමින් තියෙන ප්‍රගතිය, මේකනම් අපි වගා කරන ඉඩම් ප්‍රමාණය වගා කරලා ගත්ත සංවර්ධනය, මේකනම් ලැබිච්ච මුදල් ටික අපේ ප්‍රගතිය. ඒක පිළිබඳ ගරු සභාපතිතුමනි බරපතල ගැටලුවක් ප්‍රශ්නයක්. ඒ වගේම තමයි සභාපතිතුමනි ඔබතුමා අවධානයට යොමු කරන තව කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ඉඩම් හිමිකම් පිළිබඳව. දැන් කලින් උරුමය කියලා වැඩසටහනක් තිබ්බා ඔබතුමා ඊයේ දිනේදී තිබුණයි කිව්වා. මම ඒකට සහභාගී වුණේ නැහැ. ඔබතුමා ගායන්තමන්තුමාට කියද්දි මම දැක්කේ උරුමය වැඩසටහනේදී ඔප්පු දෙන්න මං හිතන්නේ විශාල ප්‍රමාණයකට ඔප්පු දීම සඳහා ඒ කට්ටියක ලේඛන කැඳෙව්වා. මැනුම් කටයුතු කරා. හැබැයි 30,000ක් විතර දුන්නා. තව විශාල ප්‍රමාණයකට මේක ලබා දෙන්න තියෙනවා. අද වෙනකොට ඔබතුමා ඉඩම් කොමසාරිස් ජෙනරල් තුමා මේකට චක්‍රලේඛනේ ලියුම ගහලා තියෙන්නේ 10 මාසේ. එතකොට අවුරුද්දේ මාස 10ක් යනකල් අඩුම ගානේ උරුමය දුන්නෙත් නැහැ. අවසානයේ හිමිකමක් නැහැ. මාස 10ක් යනකල් උරුමයක් නැතුව හිමිකමක් නැතුව 10 මාසේදී තමයි ඉඩම් කොමසාරිස් ජෙනරල් තුමා ලියුම ගහන්නේ හිමිකම යටතේ නැවත වතාවක් අර මිනිසුන්ට ඉඩම් අවසර පත්‍ර තියන අයට දීමනාලාභීන්ට ඔප්පු ටික දෙන වැඩපිළිවෙල හදන්න කියලා. එතකොට එහෙමනම් මේ මාස 10 ඇතුළත මැනුම් කරපු ඒ විස්තර තොරතුරු එකතු කරගත්ත මිනිස්සුන්ට මොකද වුනේ? ඒ පිළිබඳව අමුතුම බරපතල ප්‍රශ්නයක්. මොකද මේකේ මේ කතා කරන 225 නෙවෙයි මේක පිටිපස්සේ නිලධාරීන්ට මේ ටික හදන්න පුළුවන් අමුතුම. මේකට වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ ඔප්පු ටික හැදුවා නම් ඔබතුමාලා හිමිකම ගුවන නම වෙනස් කරලා පහුවෙන්දා මේ ඔප්පු ටික රිලීස් කරන්න පුළුවන්. හැබැයි අද අපි මේ කතා කරන මාස වෙනකොට ජනවාරි ඉඳලා 11 වෙනි මාස වෙනකොටත් අවසාන හිමිකමක් නැහැ, උරුමයක් නැහැ. එහෙනම් මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මම විශේෂයෙන් ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේක හිමිකමද උරුමයද මේක හැමදාම රජයන් යනකොට එක එක නම් වෙනස් වුණා. ඒ නිසා ඔබතුමාලා වෙනස් කිරීම පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. හැබැයි නම වෙනස් කරාට කමන්නේ ඔප්පු අවසාන මිනිහා අතට හම්බෙන වැඩපිළිවෙල කඩිනම් කරන්න කියන ගෞරවනීය ඉල්ලීම අපි ඔබතුමාගෙන් කරනවා. ඒ වගේම තමයි අවසානයේ මට වෙලාව නැති නිසා ආපදා තත්ත්වයේ නිසා ගරු අමතුමනේ ඔබතුමා අපි නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ඉඩම් ලෑන්ඩ් යූස් ප්ලෑන් එක මේක කඩිනම්ව මේ පිළිබඳ හරි වැඩපිළිවෙලක් හදන්න අමතුමා. මොකද වතුකරේ ඉන්න ජනතාව ඉන්න LRC ඉඩම්වල, එහෙම නැත්නම් JDB ඉඩම්වල දැන් අද ජනාධිපතිතුමාට ඇසීමෙත් අපි ගිහිල්ලා කිව්වා සොගම ගත්තොත් සංකුවාරක ගත්තොත් මේ ඉඩම්
වලින්
වතු මවුල් ගණනාවක් අද ගෙනල්ලා දාන්න ඕනේ වෙන ගොවිසෙවණවල් හරි මොනවා හරි තැනකට ගෙනත් දාන්න ඕනේ. ඉතින් මේ කණ්ඩායම් ටික ඉවත් කරලා නිවාස සඳහා දෙන්න පුළුවන් ඉඩම් ටික හරියට හඳුනාගෙන ඒ වටිකට ගෙනියන වැඩපිළිවෙල අපි හදන්න ඕනේ. ඒ නිසා හැමතුමාගේ අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා. ඒක මහනුවර දිස්ත්‍රික්කයට විතරක් කාරණාවක් නෙවෙයි ලංකාව හැටියට ලෑන්ඩ් යූස් ප්ලෑන් එක වගා කරනවා නම් කොහෙද වගා කරන්නේ? පදිංචි වෙනවා නම් කොහෙද පදිංචි වෙන්නේ? මේ ලෑන්ඩ් යූස් ප්ලෑන් එක විධිමත් කරලා ඒකට අනුව වැඩපිළිවෙල ගෙනියන්න කියන ගෞරවනීය ඉල්ලීම කරනවා.